Anyway, I will move on to my 27.2 question right now. Garu Kathanayakathumani, Marga Tadabadaya Sri Lankave Pradhanatama Samajarthika Arubudaya Bavata Patvi Ati Athara Shramabalakaye Vatina Kalaya Mahamaga Nasivi Yama Indana Sandaha Videsha Vinimaya Viyadama Ihala Yama Parisara Dushane Marga Anaturu Ihala Yama Athulu Riju Saha Vakra Balapam Rasak Main Ati Karanam Sri Lankave Samasta Janagahanin Tunin Nehekata Asanna Pirisak Kolomba Ha Tadasanna Pradesha Ashritava Kendra kata vemin, artika kriya kara kamula niratavi manisa dainiko koloma nagreta peminen wahana pramane sigralesa vardhane vemin pavatira. Ehi pratipalayak lesa koloma saha tadasanna pradesha wala dadi ratavahana tadabadayak athi vi thibena athara. Marga sangvardhana kriyavaliya tulin pamanak mema ratavahana tadabadaya sadaha visadum sevimata nohaki. Pasugiya rajaye samaye mema gatuluwata visadum sevimata suvisheshi kriya marga kihipayak ganu labu athara. Diunu podu pravahana paddhatiyak sthapita kirima main pradhanatama upaya margi una. Podu pravahane diunu kirimedi bas pravahane navikarane kirimata amatarava sahallu dumriya sankramanika marga paddhati vyapruti LRT menma kalaniveli dumriya marge navikaranayat pramukha vyapruti lesa handunagena tibuna. Mema rajaye balayata patthana vita ema vyapruti wala shaktita adhyanayan saha පාරිසරික බලපෑම් තක්සේදුව අවසන් කර ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබුණා. ගරු කථානායකතුමනි, LRT ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මාලවේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර් 16.7ක දුරක් දුම්රිය ස්ථාන 16ක් සහිත විධිකිරීමට සැලසුම් කර තිබුණා. මෙය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ජයික ආයතනය විසින් 10.1ක සහන පොලි අනුපාතිකයකට අවුරුදු 12ක සහන කාලයක් සමගින් වසර 40ක කාලයකින් ආපසු ගෙවීමට යටත්ව ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවතුණා. නමුත් මෙම රජයේ බලයට පත්වීමත් සමග LRD ව්‍යාපෘති හදිසියෙම කිසිදු අධ්‍යයනයකින් හෝ සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මෙම ක්‍රියාමාර්ගයේ ජපාන රජය සමග නිසි අවබෝධයකින් තොරව ඒක පාර්ශ්වික ගනු ලැබූ තීරණයක් බවට වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර පවතින දිගු කාලීන මිතුදමද මෙම තීරණය අහිතකර අන්දමින් බලපාන බව ජයිකා ආයතනය විසින් මූල්‍යාධාර සපයන මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පිළිබඳව එම ආයතනයේ වත්මන් ස්ථාවර යනු පෙනී යයි. වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ද්විකෘත ස්වභාවික වායු LNG බලාගාරයන් මගින් ඉදිරි වසර 3 තුල ජාතික විදුලි බල පද්ධතියට මෙගවට් 300ක් එකතු කිරීමට සැලසුම් කර තිබුණත් පවතින සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාවයේ ප්‍රමාණවත් නොවන නිසා සම්ප්‍රේෂණ ධාරිතාවයේ ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉහත කී විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුණා. ගරු කථානායකතුමනි, දැනටමත් එම විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම ජපන් රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වෙන. මේ නිසා ඉදිරි වසර කීපය තුළදී බලාගාරවල ජනනය කරන විදුලිය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය අතිකල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකාවේ දැඩි විදුලි හිඟයක් ඇතිවීම ඉඩකඩක්ව පවතින. රජයේ මෙම අත්නොමතික වැඩපිළිවෙළ නිසා ඉදිරියට ජයිකා ආයතනය විසින් මූල්‍යාධාර සපයන අනිකුත් සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහිද අහිතකර බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින. තවද කොළඹ තදාසන්න දුම්රිය විදුලිකරණය කිරීමේ ව්‍යාපෘතිය CSRP යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ලබා දීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු Asian Development Bank ADB ආධාරද රජය මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ. රටේ සංවර්ධනය උදෙසා ප්‍රමුඛතාවය ලබා දිය යුතුම ව්‍යාපෘති නමත්වමින් රජය විසින් ගෙන යන මේ වැඩපිළිවෙළ ඉදිරියේදී දැඩි ලෙස විවිධ ශේෂ්ත්‍රයන් කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් ඇති කරන බව පෙනී යනවා. මෙම තත්ත්වයේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණාවක් කරන බැවින් පහත ප්‍රශ්න සඳහා රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි. 1. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ජයිකා මූල්‍ය ප්‍රතිපාදන මගින් නිදි කිරීමට යෝජිත පැවතුන සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග පද්ධති ව්‍යාපෘතිය LRT හෝ එහි කොටසක් අත්හිටුවීමට රජය තීරණය කර තිබේද? ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේද? එසේනම් මෙම තීරණය සඳහා පාදක වූ කරුණු මෙම සභාවට දන්වන්නේද? එසේ නොමැතිනම් ඒන් මන්ද? දෙක, මෙම ව්‍යාපෘති හඳුනා ගැනුනේ 2014 සහ 2016 සිදු කරන ලද ප්‍රවාහන අංශ ප්‍රධාන සැලසුම් ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් මාස්ටර් ප්ලෑන් සහ 2018 දී සිදු කරන ලද සාක්ෂ්‍යතා අධ්‍යයනයක් මගින්. මෙසේ දීර්ඝකාලීන සැලසුම් සහ අධ්‍යයනයන් මගින් ආරම්භ කිරීමට නියමිතව තිබුණු ව්‍යාපෘතියක් හදිසියේ නැවැත්වීමට තීරණය කරන ලද්දේ කුමන අධ්‍යයනයක් හෝ වාර්තාවක් මගින්ද? එම අධ්‍යයන වාර්තාව සභාගත කිරීමට රජය කටයුතු කරන්නේද? එම අධ්‍යයන සිදු කරන ලද විශේෂඥින්ගේ නම් සහ ඔවුන්ගේ සුදුසුකම් හෙළි කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් මේ මන්ද? තුන, රජයේ මෙම LRT ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර ඇතනම් ව්‍යාපෘතිය සඳහා මෙතෙක් සිදු කරන ලද වියදම් සඳහා රජයට සිදුවන මූල්‍ය පාඩුව කුපමණද? එය පියවා ගැනීමට රජය විසින් ගනු ලබන පියවර මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? නොයසේ නම් ඒ මන්ද? හතර, මෙම ව්‍යාපෘතිය සඳහා ඉතා සහනදායි පොලී ප්‍රතිශතයක් යටතේ දිගුකාලීන නයාදහර වෙනුවට රජය විසින් වෙනත් ආකාරයකට මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සැලසුම් කර තිබේද? එසේ නම් ඒ පිළිබඳව කරුණු මෙම සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද? නොයසේ නම් ඒ මන්ද? පහ, LRT ව්‍යාපෘතිය අවලංගු කිරීමට ඒක පාර්ශ්වික තීරණය කිරීම තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බව රජය පිළිගන්නේද? රජය මෙම වැඩපිළිවෙළ නිසා වෙනත් ව්‍යාපෘති වලටද බලපෑම් ඇති විය හැකි බව රජය නොදන්නේද? හය, මහකොළඹ සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ දෙවිනි අදිය සඳහා වූ ජයිකා ආධාර නැවැත්වීමට තීරණයක් මේ වන විට ගෙන තිබේද? එසේ නම් එයට හේතු මොනවාද? මෙම ව්‍යාපෘතිය සඳහා වෙනත් මාර්ගයන් මගින් අරමුදල් සම්පාදනය කර ගැනීමට කටයුතු කරන ලබන්නේද? එසේ නම් එම අරමුදල් සපයා ගන්නු ලබන මාර්ගයන් කවරේද? මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූහොත් ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු මග හරවා ගැනීමට රජයේ නැති පියවර කවරේද? හත, කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ලබා දීමට යෝජිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු ආධාර රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේද? එසේ නම් ඒ මන්ද? එම ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය තීරණයක් ගෙන තිබේද? එසේ නම් එයට හේතු මොනවාද? එම තීරණය ගනු ලැබුවේ කවුරුන් විසින්ද? කුමන වාර්තාවක් හෝ අධ්‍යයනයක් පදනම් කරගෙනද? එම අධ්‍යයනය හෝ වාර්තාව පිළියෙල කරන ලද පුද්ගලින්ගේ නම් සහ සුදුසුකම් මෙම සභාවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් ඒ මන්ද? ස්තුතියි.
ගරු මුලාසුනරුට මන්ත්‍රීතුමනි, මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාට මෙම කරුණ පිළිබඳව මේ ගරු සභාවේ එතුමා ප්‍රශ්න කිරීම තුළින් අපිට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. මම හිතන්නේ මේ LRT ප්‍රොජෙක්ට් එක ගැන විවිධ මතාන්තර මේ රට තුළ තිබුණා. ඒවට නිසි පිළිතුරක් ලැබිච්ච නැති එකනක් මම කනගාටු වෙනවා. ඒ නිසා අද එම පිළිතුර ලබා දීමට එතුමා ලබා දී තිබෙන අවස්ථාව ගැන මා නැවත වරක් මුලින්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ ප්‍රශ්න 7ට පිළිතුරු ලබා දීමට පෙර මම එතුමාගේ ඒ රචනාව ලියලා තියෙන දේවල් ගැන කීපයක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නට කැමතියි. එතනදී එතුමා කියනවා මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ජයිකා විසින් 0.1% සහන පොලි අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක්ද සමගින් වසර 40ක කාලයකින් ආපසු ගෙවීමට යටත්ව ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වී තිබුණි. ඒක හරි. එතුමා සමහරක් විට තේරුම් ගත නැති දේ තමයි අවුරුදු 52කින් යම්කිසි මුදලක් ගෙවනකොට පිටරට මුදල් වෙන්නේ. ඒකේ තියෙන රිස්ක් එක. ඒක තියෙන අවධානම කොපමණද කියලා. අද අපි ඉන්නේ 2020. අවුරුදු 52කට ඔබට ගියා නම් ජපනිස් යෙන් එක කීයද කියලා බලන්න. සමහරකට 72යි. ජපනිස් යෙන් එක 72යි. අද රුපියලයි 780යි. පොලි අනුපාතයේ මත පමණක් නෙමෙයි මේවා අලදා පවතින්නේ. ඒ නිසා ඒවා අධ්‍යයනය කරද්දී පොලි අනුපාතය 0.1 කියලා අපි හිතාගෙන ගණන් හැදුවොතින් සමහර විට වෙන්නේ ඒවායි ඒ තත්වය දැවැන්ත ලෙස අපිට හානි කර වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මම මුලින්ම ඒක මතක් කළ දෙන්නට අවශ්‍යයි අපේ ගරු විපක්ෂ නායකතුමාට. දෙමනුව එතුමා කියනවා කෙසේ වෙතත් මෙම රජයේ බලයට පත්වීමත් සමග එල්ආර්ටී ව්‍යාපෘති හදිසියෙම කිසිදු අධ්‍යයනයකින් හෝ සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මෙම ක්‍රියාමාර්ගය ජපාන රජය සමග නිසි අවබෝධයකින් තොරව ඒක පාර්ශිකව ගනු ලැබූ තීරණයක් බව වාර්තා වේ. එතුමායි මේ ගැන එච්චරටම සැලකිලිමත් වෙනවා නම් එතුමා රජයේ ඉන්න කාලයේදී එතුමාගේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෝට් සිටි ව්‍යාපෘතිය නවත්තලා ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 125ක වන්දියක් ගෙවන්නට සිදුවීමේ නිසා අලුතෙන් අක්කර ගණනක්ම ඒ නගරයට එකතු කරලා ඒ අයට දෙන්න සිදුනා වගේ ව්‍යාපෘතිවලට නවත්තන්න නැතුව එහෙම ඉන්න තිබුණා. මම ඒකට දැකලා නැහැ කවදාවත් එවැනි දෙයක් එතුමා ප්‍රකාශ කරනවා. අද මේක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඒ ගනුදෙනුව අත්හිටුවීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 110ක් ගෙවද්දී මම හිතන්නේ ඒ ගැනත් අමතක වෙන්නට ඇති. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් මතක් කර දෙන්නටත් මා කැමතියි. මම ඒකට මේ නිදහස් කරුණු කියන මම උත්තර දෙනවා. ඒකට මෙතනදී මම පොඩි මතක් කිරීමක් කරලා දෙන්නට කැමතියි ගරු විපක්ෂ නායකතුමාට. තුන්වෙනි කරුණ. එතුමා කියනවා තවද කොළඹ තදාසන්න දුම්රිය විදුලිකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ලබා දීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු ADB ආධාරද රජයේ මේ වෙන විට ප්‍රතික්ෂේප කර ඇත. මම එතනදී කරුණු දෙකක් කියන්නට අවශ්‍යයි. පළවෙනි එක තමයි මේ ව්‍යාපෘති අපි කරගෙන යනවා. මේ ව්‍යාපෘතිය ADB එක නැති වුණත් වෙන කෙනෙක් නැති වුණත් මේ ව්‍යාපෘතිය අපේ රටට හිතකරන ව්‍යාපෘතියක් නිසා ඒ ව්‍යාපෘති අපි කරනවා. අනිත් එක තමයි එතුමා කියනවා ADB ආධාර කියලා. ADB ගේ ආධාර ලැබෙන්නේ නැහැ විපක්ෂ නායකතුමා. ADB ගෙන් ලැබෙන්නේ නැහැ. මේක පටලවාගෙන තියෙන එක තමයි මෙතන ප්‍රශ්නේ. බොහෝ අවස්ථාවලදී අපි හිතනවා යම් කිසි කෙනෙක් ඇවිල්ලා නායක දෙනකොට ඒක ආධාරයක් කියලා. අපි ගෙයක් හදනකොට අපි ගිහිල්ලා ලංකා බැංකුවේ ණය ගත්තා නම් ඒක ලංකා බැංකුවේ මේ ව්‍යාපෘතියක් නෙමෙයි. ඒ ව්‍යාපෘතිය අපේ ව්‍යාපෘතිය. ලංකා බැංකුවේ අපි ණය ගන්න. අපේ හදන ගියේ අපි කියන්නේ ලංකා බැංකුවේ ගෙදර කියලා. මෙතන වෙලා තියෙන්නේ ADB එකේ ණය දුන්නම අපි ඒක මවල පෙන්නනවා. මේක ADB ප්‍රොජෙක්ට්. මේක JICA ප්‍රොජෙක්ට්. මේක World Bank ප්‍රොජෙක්ට්. එහෙම වෙන්න නරකයි. මම හිතන්නේ මේක ඉතාමත් පැහැදිලි කර දෙන්නට ඕනේ මුලින්ම මේවැනි දේවල් අපි කතා කිරීම නිසාම අපේ රටේ හැඟීම වෙනස් වෙලා තියෙනවා. අපි හිතන්නේ මේවා මේ වෙන පිට අයගේ ප්‍රොජෙක්ට්ස් කියලා. මේ ප්‍රොජෙක්ට්ස් අපේ ප්‍රොජෙක්ට්ස් විපක්ෂ නායකතුමා. මේ ප්‍රොජෙක්ට්ස් අපි වාරගෙන අපි වග කියන ප්‍රොජෙක්ට්ස්. ඉතින් ඒ නිසා මේ ප්‍රොජෙක්ට්ස් අපේ කියලා හිතාගෙන කරනකොට තමයි අපි ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ. අපි මේ මුදල් වියදම් කරද්දී මේ මුදල් වියදම් කරන එක හරිද වැරදිද ඒක ඇති මේ හොඳද නරකද කියලා හොයන්නේ එතකොට තමයි. දැන් මම එතුමාගේ ප්‍රශ්න වලට මේ උත්තර ලබා දීමට බලාපොරොත්තු වෙනවා ගරු ඩෙපියුටි චේයර්මන් ඔෆ් ද කමිටීස්. පළවෙනි ප්‍රශ්නය එතුමා අහනවා ජපාන ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය මූල්‍ය ප්‍රතිපාදන මගින් ඉදිකිරීමට යෝජිත පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමිත මාර්ග පද්ධති ව්‍යාපෘතිය හෝ එහි කොටසක් අත්විහිටම රජය තීරණය කර තිබේද? ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේද? එසේ නම් එම තීරණය සඳහා පාදක වූ කරුණු. එතනදී මා කියන්නට කැමති ඔව් ඒ පිළිබඳව ඒ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. ඒ තීරණය කෙරුවේ 2020 සැප්තැම්බර් මාසේ 28 වෙනි දින. 2024 මා මුලින්ම කියනට අවශ්‍යයි ගරු ඩෙපියුටි චේයර්මන් ඔෆ් ද කමිටීස් රජයේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 72%ක් හැටියට. ඒත් මෙතුමන්ලාගේ රජය යටතේ ඒ අදූරදර්ශී ණය ගැනීමේ ක්‍රියාවලි පිළිවෙල නිසා රටේ ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් හැටියට ප්‍රතිශතයක් හැටියට 87% දක්වා වැඩි වුණා. විශේෂයෙන්ම විදේශ ණය වැඩි වුණා. මම මේ ගැන කීප වතාවක්ම මේ ගරු පාර්ලිමේන්තුවේ කතා කර තියෙන නිසා මම ඒ විස්තර නැවත වරක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙව
Honorable Opposition Leader
ඔබතුමා 2024 කියන කතාවක් කිව්වේ 2014
ඉඳන්. 2014. මගේ පොඩි වැරදිමක්. ඔබතුමා හරි 2014. 2014 දී
70.
බොහොම ස්තුතියි. මෙවැනි තත්ත්වයක් මත ආර්ථිකයේ මනා ලෙස කල්මනාකරණය කිරීම අත්‍යවශ්‍යයි. ඔබතුමා ඒක පිළිගන්නවා ඇති. ණය තොගිය සහ පොලි අනුපාතයේ තිරසාරව පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍යයි. ඒ අනුව පසුගිය රජයේ විසින් ඒ වන විටත් ආරම්භ කිරීමට සූදානම් කර තිබූ සමහර විදේශ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට රජයට තීරණය කරන්නට සිදුවේ. එසේ කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගත යුතුයි. දේශීය ව්‍යාපාරිකයන් හවුල් කරගත යුතුයි. විදේශීය මට්ටමෙන් අපි හැමදේම කරන්නට අවශ්‍ය නැහැ. දේශීය මූල්‍යනය තුළින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුයි. විදේශ විශාල විදේශ ණය ලබා ගනිමින් විදේශ ව්‍යවහාරික මුදල් වලට රට යොමු කිරීම හිතකර නොවන බව එතුමත් පිළිගන්නවා ඇති. LRT ව්‍යාපෘති ඇමරිකානු ඩොලර් මිලියන 2300ක ව්‍යාපෘතියක්. මිලියන 2300ක ව්‍යාපෘතියක්. ඒ අතර කැලණිවැලි ව්‍යාපෘතිය සඳහා ඇස්තිමෙන්තු කරපු ඇමරිකානු ඩොලර් 1400ක් පමණ මුදලක්. මෙම ව්‍යාපෘති දෙක ඉදිරි වසර සඳහා ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරුවේ නම් විදේශ මුදල් හරහාම අපි ක්‍රියා කෙරුවා නම් එම ව්‍යාපෘති සඳහා ජාතික අයවැයෙහි විශාල ඉඩ ප්‍රස්තාවක් සැලසීමට රජයට සිදු වෙනවා. එසේ කරන්නට නම් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජනතාවට ඉතා අත්‍යවශ්‍ය ව්‍යාපෘති කරන්නට තිබෙන ඉඩ අඩු වෙනවා. සමහර විට නැති වෙන්නත් පුළුවන්. එපමණක් නොව ඊට ආකාරයේ මහා පරිමාණ විශාල ව්‍යාපෘති දෙකම කොළඹ නගරයේ කේන්ද්‍ර කොටගත් ක්‍රියාත්මක වන්නට තිබූ ව්‍යාපෘති. ඒවා එසේ කිරීම තුළින් රටේ අනිකුත් ප්‍රදේශවල සිටින දිලිඳු සහ මධ්‍යම පාන්තික ජනතාවගේ ප්‍රශ්න විසඳන ආකාරයේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම අඩාල වන්නටත් ඉඩ තිබෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අපේ ප්‍රතිපත්තියක් හැටියට අපේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට රට වටේම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙන නිසා සමහර විට ඉතා දැවැන්ත ප්‍රොජෙක්ට්ස් එක පළාතකට පමණ සීමා නොකර ඒවා රට වටේම කරන්නට තමයි සෞභාග්‍ය දැක්මෙති වෙන ඒ අදහස. වාරිමාර්ග, කෘෂි කර්මාන්ත, සත්ව පාලන, කුඩා සහ මධ්‍යම පරිමාණ ණය ව්‍යාපෘති, අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපෘති ගණනාවක් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබී යාමටත් ඉඩ තිබුණා. ඒ සමගම සමස්ත ණය බරතාවයේ තවදුරටත් ඉහළ යාම තුළින් සාර්ව ආර්ථික අසමතුලතාවයක් ඇති වී ශ්‍රී ලංකාව ණය උගුලක පැටලීමේ අවකාශයක් තිබූ බවත් අපිට පෙනී ගියා. එබැවින් ඒ අයහපත් තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය ඉතාමත්ම නිවැරදිව ඉහත ව්‍යාපෘති නැවැත්වීමට අවශ්‍ය පීවර ගෙන තිබෙනවා. සමහරක් වෙලාවට sometimes you have to change your priorities. The priorities of the previous government may not be the same priorities of the new government. The new government will have to rethink some of these projects, and that is what we have done, and we have done it with careful consideration and done it that way. එබැවින්
Honorable Opposition Leader.
පාදා කරනවා නෙමෙයි. ඔබතුමා බොහොම වැදගත් උත්තරයක් දීගෙන යන්නේ. මම පොඩ්ඩක් ඔබතුමාගේ විමසන්නට ඕන. ඔබතුමා කියන්නේ මේ දේශීය ව්‍යාපාරිකින් සම්බන්ධ කර ගැනීම සහ ඔබතුමා සඳහන් කරන්නේ මේ වසර ගණනාවක් දීර්ඝව මේ ආපහු ගෙවෙන තත්ත්වය තුළ කරන්සි වැලියුේෂන් එක බලපානවා කියන කාරණා දෙක. මම ඔබතුමාට කියන්න කැමතියි හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොට පොළ හදනකොට දේශීය ව්‍යාපාර සම්බන්ධ කරගත්තේ නැහැ. ඊළඟට හම්බන්තොට වරායට ණය පොලිය ගත්තේ 6%. කමර්ෂල් ක්‍රෙඩිට් ගත්තේ වෙළඳ පොළ ණය ගත්තේ 6%. අවුරුදු 20කින් ගෙවන්න. මම මේ කතා කරන්නේ 0.1% ණයක් ගැන.
මම ඔබතුමා ප්‍රශ්න අහද්දී මම බොහෝම සද්භාවයෙන් බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්නවා. තවත් අය මට මම වාදා කරලත් නැහැ ගරු විපක්ෂ නායකතුමා. ඔබතුමාගේ සමහරක් අයට කියන්නට අවශ්‍යයි එවැනි ඉවසීමක් ඇති කරගන්නේ කියලා. කෑ ගන්න නැතුව ඉන්න කබීර් හෂිම් මැතිතුමා. ඉවසගෙන ඉන්න. ඔබතුමාට පුළුවන් වෙනවා ඉවසගෙන ඉන්න. ඔබතුමා නායකයෙක් වෙන්න හදන්නේ. ඉවසන්න පොඩ්ඩක්. ඉවසගෙන ඉන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඔව් ඒක එහෙනම් ඉවසගෙන අහගෙන ඉන්න. දැන් මෙතුමා අහපු ප්‍රශ්නෙම උත්තර දෙන්න ඉස්සරීම අනිත් ඒවා කර කියන්නේ ඉස්සෙනේ. ඔබතුමා හම්බන්තොට වරාය ගැන කතා කරුවා. ඇමරිකානු ඩොලර් මිලියන 1100ක් ඒ ගෑස් නැද වාය කරලා තියෙනවා. හම්බන්තොට වරාය කතර තියෙනවා. ඔබතුමා කියනවා 6%යි කියලා මම ඒක පිළිගන්නේ ඊට වඩා ගොඩක් අඩුයි.
103%
අවසන්. 103. ඒක කෙසේ වුණත් ඔබතුමා මතකද ඔබතුමාගේ රජය. ඔබතුමාගේ රජය 2018 අප්‍රේල් මාසයේ ඉඳලා 2019 ජූනි මාසයේ වෙනකම් මාස 15ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් 7.8% පොඩියට ගත්තා. 6 ගානේ නෙමෙයි. අවුරුදු 10කට ගත්තා. ඒ මුදල හම්බන්තොට වරායවල් හයක් හදන්න පුළුවන් මුදල. ඔබතුමාල හැදුවේ නැහැ. අඩුගතාරමෙන් අපි 3% හෝ 6% හෝ ණයක් අරගෙන ඇමරිකානු ඩොලර් 1100ක් වියදම් කරලා වරායක් හැදුවා. ඔබතුමාල හදපු දෙයක් නැහැ. පොඩි වලක්වත් කපලා සෙල්ලම් බෝට්ටුවක්වත් දාලා නැහැ. ඉතින් ඒ නිසා පොඩක් විවසීම අහගෙන ඉන්න. ඒකත් එක්ක
What is the point of order, opposition, honorable opposition?
Point of order? Mama Nivad Kabral Matitumata, Mama Nivad Kabral Matitumata, Apahasakarna anyway. මන් දන්නව ඔබතුමා කොළඹ ප්‍රදේශයේ ඉන්නකොට ඉහළ මාළේ ඉන්නකොට මොරගහ කන්ද ව්‍යාපෘතිය ඔබතුමාට පේන්නේ නැතුව ඇති. මොරගහ කන්ද ව්‍යාපෘතිය මුල ඉඳලම අග දක්වා අපේ කාලවකවානු තුල ක්‍රියාත්මක වුණේ. කොහොමද කියන්නේ කෙරුණ නැහැයි කියලා.
Thank you. Honorable Nimalan sir.
නියෝජ්‍ය ආරක්ෂක සභාපතිතුමනි 27/2 යටතේ ප්‍රශ්නයක් ආපුවම ආණ්ඩුවේදී උත්තරයක් දෙන්න උත්තරේ දීලා ඉවරනකන් ඉන්න කියන්නේ විපක්ෂ නායකතුමාට ඕ ඒ මන්ත්‍රීවරුන්. එහෙම නැතුව මැදින් පයින් නදන්න එපා තමුන් ආන්සලා. උත්තරය දෙද්දී ආයි උත්තරය ආගන්න බැරි.
උත්තරය
ආන්න ඉස්සලා
පොදු වෙන්න. මේ පාර්ලිමේන්තුවේ සජිත් නිවාඩ් කබ්‍රාල්.
මොරගහ කන්ද ව්‍යාපෘතිය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී. ඒ කාලෙදී ඒක මහින්ද චින්තනයේත් ඒක තියෙනවා. ඒක පටන් ගත්තා. ඔබතුමන්ලා සල්ලිත් ඒකට අපි වෙන් කළා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒක කරුණා කරලා විපක්ෂ නායකතුමා මම ඔබතුමාට අහගෙන ඉන්නවා වගේ. ඔබතුමා කරුණා කරලා පොඩ්ඩක් අහගෙන ඉන්න. කලබල වෙන්න එපා. ඔබතුමාට අවස්ථාව තියෙනවානේ. ඉතින් පොඩ්ඩක් අහගෙන ඉන්න මම ඒක ගැන කියන්න. එබැවින් ඒ අයහපත් තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය ඉතාමත්ම නිවැරදිව ඉහතකී ව්‍යාපෘති නැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. මෙම තීරණය
Honorable Kabir Rashim, what's the point of order?
Clarify this. You've been continuing to say...
It is not a point of order.
No, right. No, you
Honorable Ajit Kumar Kabral, you please continue.
I have given way to the...
Point of order.
Please continue.
I have given way to the leader of the opposition. I have given way to the leader of the opposition, but I'm not giving way to you. Please sit down and listen.
Point of order.
Please sit down and listen. Be patient, Honorable Member.
You don't even know what...
You are a senior...
පොඩ වාඩිලා අහගෙන ඉන්න මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු විපක්ෂ නායකතුමා ගරු විපක්ෂ
නායකතුමා
you mentioned my name you pointed at me the president said that when he comes into power he will cancel the Hammanthoda port deal why haven't you cancelled
it point of order again
to the honorable
leader of the house
responding to the honorable නායකතුමනි just විරුද්ධ පක්ෂයේ නායකතුමාට තියෙන වරප්‍රසාද යටතේ 27/2 ප්‍රශ්නය ඇහුවා. මේ ස්ථාවර නියෝග යටතේ තියෙන වරප්‍රසාදය විවාදයක් කිරීම හෝ වෙන මන්ත්‍රීවරුන්ට අයිති නැහැ. ඇමතිතුමා උත්තර දෙනවා. මේ විදියට පාර්ලිමේන්තුවේ ඉන්නකෝ. You know very well. Under 27-2, no other MP can join in. Of course, the one who has asked the question can ask a question. But no other MP has any right unless you would allow. මේක වෙන කතන්දරයක් බවට විවාදයක් බවට පත් කර ගැනීමෙන් අපි මිදිලා ඇමතිතුමාට උත්තරේ දීලා අද දින කටයුතු වලට යන්න කියලා මම ඉල්ලා සිටිනවා.
Honorable Minister.
Honorable Deputy.
There is no point of orders right now because the Minister is answering the question of the Honorable Opposition Leader.
Honorable Deputy Chairman of the...
Yeah. Honorable Chairman of the Saminder.
අර සභාපතිතුමනි ඒ දැන් ලංසා මන්ත්‍රීතුමා මේ මම කියන්නේ යා මේ
Now what is the point of order?
I'll under
No,
give me the chance.
Thank you very much. Honorable Minister, please continue.
Honorable Leader of the Opposition, can you please ask them to keep quiet so that I can respond to you? I have been given time to respond to him.
Please ensure please, the dignity of this August audience.
Absolutely. Garu, නියෝජ්‍ය ප්‍රධානායකතුමනි ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රම වෙළඳපොළ ෂය වීම සංචාරක ව්‍යාපාරය අඩාල වීම අපනයන ආදායම වැනි අර්බුදයක් හමුවේ පවා පසුගිය රජය අධික ලෙස ණයගෙන තිබුණා. ඒ ආකාරයට ගෙන තිබූ ණය 2020 වසර තුළ අප රජය සාර්ථක ලෙස ගෙවා දැම්මා. ඉදිරියේදීත් ගෙවනවා. Even though it may be challenging, we will be able to pay that. And we will pay that. All the loans that they took, which I just described, we will be making payments. So there is no issue with that. Amendment, Sangwardana Katiyutut, Akandava Pavatwagana Yanawa. මේ ආකාරයට අපේ රටේ ජනතාව ලබා දී ඇති ප්‍රමුඛතාවයන් අනුව රටේ ජනතාව ලබා දී ඇති ප්‍රමුඛතාවයන් අනුව වෙන වෙන අයගේ ප්‍රමුඛතාවයන් නෙමෙයි විවිධ ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා රජය විසින් දක්වන ලද නිපුණතාව මෙයින්ම තහවුරු වෙනවා එතුමාගේ දෙවැනි ප්‍රශ්නය මෙම ව්‍යාපෘති නතර කිරීමට ගත් තීරණය ගත්තේ කුමන විශේෂඥයන් වාර්තා අනුවද කියලා විපක්ෂ නායකතුමා අසනවා මා එතුමාට කියන්නට කැමති ව්‍යාපෘතියේ කොතරම් හොඳ එකක් වුවත් අපි සමහර විට මේ විවෘති සමහරක් වෙලාවට වෙන දවසක කරන්න බැරි නැහැ. මම කියන්නේ නැහැ ඒක කරන්නෙම නැහැ කියලා. ඒකට අපිට කරන්න පුළුවන් ආකාරයට අපි කරන්නට අවශ්‍යයි. විවෘති කොතරම් හොඳ එකක් වුවත් රට ණය උගුලක හිර වුණා නම් විපක්ෂ නායකතුමා ඒ ගැන එහෙම කියයිද? එහෙම වුණා නම් එතුමා අහන්නේ ඇයි මේක නොදැන හිටියද කියලා අපි අහන්න පුළුවන්. එතුමා නැගිටලා ආයේ ඊළඟ දවසේ 27-2 යටතේ ඔබතුමාලා මේ ගැන දැන හිටියද කියලා. රජය විසින් මෙම එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීම සඳහා තීරණය කරන ලද අවස්ථාව වන විට ව්‍යාපෘතිය සඳහා රජය ලබා දන්නා ලද ණය මුදලේ පළමු වාරයේ කියවන ඇමරිකානු ඩොලර් මිලියන 22.7ක් අපි ලබාගෙන තිබෙනවා ඒ ලබාගෙන තිබුණේ කන්සල්ටන්සි ෆීස් ගෙවීම සඳහා. ඒ මුළු ණය ඇමරිකානු ඩොලර් මිලියන 260ක් වෙනවා. ඒ පළවෙනි අදියරේ ඒකට ඒකෙන් ලබාගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් 22.7ක්. ඒ මුදල අදාළ පොලිය සමග ඉදිරියේදී ගෙවන්නට සිදු වෙනවා. එවැනි දේවල් අපිට කරන්න සිදු වෙන බවත් අපි මතක් කරගන්න අවශ්‍යයි. ඒක මේ නිසා අපිට තව මිලියන 2300ක් වේදන් කරන්න බෑ මේ ගරු කතානායකතුමනි. මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇති ණය මුදල එතනදිත් මෙතුමා කියන්නේ ආධාර කියලා. එහෙම ආධාර ගැන මම මතක් කරලා දෙනකොට එහෙම ආධාරයක් නෙමෙයි මේක ණය මුදලක්. එවැනි ණය මුදල සහනදායී වුවත් ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරීම පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වූ අධික අගයක් බව මතක තබා ගත යුතුයි. එබැවින් පිරිවැය ප්‍රතිලාභ මත පමණක් පදනම් වන නාගරික ප්‍රවාහන පද්ධතියක් සැලසුම් කිරීම මගින් රජයට ණය බරක් ඇති නොවන විකල්පයක් අපි හොයලා බලන්නට අවශ්‍යයි. පසුගිය රජය මේ ගැන හොඳින් දන්නවා. පෝට් සිටි ව්‍යාපෘතිය පසුගිය රජය නතර කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125ක පාඩුවක් වුණා. බැඳුම් කර වංචාවෙන් පොඩි අනුපාතය ඉහළ දැමීමේ නිසා රුපියල් බිලියන 145ක් මේ රටට පාඩු වුණා. එතන ඇමරිකානු ඩොලර් මිලියන 1100ක්. මම මේ මතක් කර දෙන්නට අවශ්‍යයි ගරු කතානායකතුමනි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් යානා සඳහා ඇමනුම ඒකමතික අත්හිටුව වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1100ක වන්දියක් ගෙව්වා. පස්වෙනි ප්‍රශ්නය. එල්ආර්ටී ව්‍යාපෘතිය අවලංගු කිරීමෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාක්ෂික සම්බන්ධතා දුර්වල වී නැහැ. මම ඒක ඉතාමත වගකීමෙන් කියනවා. එවැනි කිසි විටක එවැනි දෙයක් සිදු වෙලා නැහැ. ජපාන රජය සමග පවතින ද්විපාක්ෂික සම්බන්ධතාවලට මෙමගින් බලපෑමක් සිදු වීද නැත. මමම පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා ජපානයේ තානාපතිතුමත් සමග. එතුමාට අපි මේ ගැන හොඳට පැහැදිලි කරලා දුන්නා. එතුමාට තේරෙනවා අපේ රටේ ප්‍රමුඛතාවයන් වෙනස් වෙනකොට මේ තියෙන තත්ත්වය ගැන අපි බොහොම හොඳින් පැහැදිලි කරලා දීලා ඒ තත්ත්වය අපි ඒ අය පිළි අරගෙන තියෙනවා. මේ වන විටත් ජපාන ණය යටතේ නව කැලණිපාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය කරගෙන යනවා. ඇමරිකානු ඩොලර් මිලියන 600ක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතුමාගේ 6 වෙනි ප්‍රශ්නය. එක පැත්තකින් විපක්ෂ නායකතුමා අපිට ණය ගන්න එපයි කියනවා. අනිත් පැත්තෙන් කියනවා ණය ගන්නයි කියලා. මම දැන් කොයි ස්ථාවරද එතුමා එක එක අවස්ථාවලදී ඉන්නේ කියලා. එනකොට ඒක තමයි தත්ත්වය. ඒ කෙසේ වෙතත් ජයිකා ණය නැවතවරක් ආධාර කියලා කියන්නේ මම නැවතවරක් කියන ආධාර නෙමෙයි මේ ණය නැවැත්වීම සඳහා රජය කටයුතු කළ නැහැ. අපි දිගටම මේ කටයුතු අපි කරගෙන යනවා. අවශ්‍ය තැන්වලදී අපි ණය ගන්න බලාපොරොත්තු වෙනවා. මහා කොළඹ සම්ප්‍රේෂණ සහ බෙදා දීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතිය ට්‍රාන්ස්මිෂන් ලොසස් අඩු කිරීම සඳහා දෙවැනි අදියරේ යටතේ ඉදි කිරීමට සැලසුම් කරන ලද කෙරවල පිටිය සිට කොළඹ දක්වා එළීමට යෝජිත වූ දෙවැනි කේබල් ව්‍යාපෘතිය සඳහා ණය මුදල පිළිබඳව මූලික සාකච්ඡා 2019 වසරේ අවසන් කාර්තුව තුළ සිදු කරනු ලැබුවා. එහෙත් ඒ පිළිබඳ අවසන් එකඟතා තවමත් ඇති කරගෙන නැහැ. LNG පාවිච්චියෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙගාවට් 300ක බලාගාර ව්‍යාපෘතියේ කටයුතු 2023 වසර නිවැරදිවට යෝජිතයි. ඒ වන විට විපක්ෂ නායකතුමා කියා සිටින මෙම බෙදා හැරීමේ ව්‍යාපෘතියද අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. අපි වෙනත් පාර්ශ්වයක් එක්ක කටයුතු කරලා ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කඩිනමින් අරමුදල් සම්පාදනය කරගත යුතු බව අපි පිළිගන්නවා. එබැවින් මේ සඳහා වෙනත් විපාර්ශික සංවර්ධන පාර්ශ්වය කරුවෙකු සමග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතිනවා. තුමාගේ අවසාන ප්‍රශ්නේ, ඒ ප්‍රශ්නයට පිළිතුරු කොටසක් මම ලබා දීලා තිනවා මම දුන්න පළවෙනි පිළිතුරෙන්. මේ අවසාන ප්‍රශ්නෙත් මම ඒ නිසා වෙනම පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ පිළිතුරු වැඩි කොටසක් ලැබිලා තියෙනවා පළවෙනි උත්තරේ. කුළුණු මත ඉදිකිරීමට නියමිත විශාල පිරිවැයක් වැක්වෙන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නවතා ඇති නමුත් කැලණිවැලි දුම්රිය මාර්ගය දියුණු කිරීමට රජය අදහස් කර බවත් මා වගකීමෙන් කියා සිටිනවා. ඒක කරනවා, අපි කරනවා. ඒ නිසා ඒක අපි නවත්තලා නැහැ. එමෙන්ම මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කරන්නට නියමිත වූ ආසියානු සංවර්ධන බැංකු ණය විපක්ෂ නායකතුමා එතනදිත් කියන ආධාර කියලා අහෝසි කළත් නැහැ. එලෙස ඉතිරි වන එම විදේශ මුදල් මුල්‍ය සම්පත් වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉදිරි කාලයේදී සැලසුම් කිරීමටත් රජයේ බලාපොරොත්තු වෙන බවත් මා එතුමාට දන්වනවා. බොහොම ස්තුතියි.
Honorable Leader of the Opposition.
ගරු නියෝජක ආරක්ෂක සභා සභාපතිතුමා, ස්ථාවර නියෝග අනුව වාද විවාද කරන්න තහනම්. නමුත් මම එකම දෙයක් ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ සභාවට ඔබතුමා කියන්න මේ තියෙන මේ ප්‍රශ්නයට පාදක වුණු පොලි ප්‍රතිශතයයි, ඒ වගේම ණය වැඩසටහනයි, දැන් මේ අහෝසි කරපු පැකේජයට වැඩිය වාසිදායක ණය පැකේජයක් හරහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවායි කියන කාරණා පිළිබඳ ඔබතුමා මේ සභාවට පොරොන්දුවක් වෙනවා.
මම ස්තුතියි ඒ ප්‍රශ්නටත්. මෙතනදී මම ඔබතුමාට කිව්වා වගේ අපේ ප්‍රමුඛතාවයන් වෙනස් ඔබතුමාලාගේ රජයත් එක්ක සංසන්දනය කරත් අපි එක අවස්ථාවක ඔබතුමාලා කිරුවයි කියලාම ඒක කරගෙන යන්නට අවශ්‍ය නැහැ. සමහර විට අපි මේක කරන්නත් පුළුවන්, සමහර විට නොකරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි දැන් ව්‍යාපෘති කරගෙන යනවා. මේ ව්‍යාපෘතිය නිකිරුවත් ගරු විපක්ෂ නායකතුමා අපි තවත් ව්‍යාපෘති කරනවා. ඔබතුමාලා දන්නවා අද අපි මේ ජලය ලබා දීමට අපේ රටේ ජලය ලැබිලා තියෙන්නේ අපේ රටේ ජනතාවගෙන් 53%කට පමණයි ටැප් එකකින් ලැබෙන්නේ. අපි ඒක 95% දක්වා එහෙම නැත්නම් 100% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. අපි මේ ව්‍යාපෘති කරගෙන යනවා. ඉතින් ඒ හැම ව්‍යාපෘතියක්ම එක සැරේටම කරන්නට බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපේ ප්‍රමුඛතාවයන් ඔබතුමාලාගේ ප්‍රමුඛතාවයට වඩා වෙනස්. අපේ ප්‍රමුඛතාවයක් අපි ගත්තේ මේ රටේ ජනතාවට ජලය ලබා දීමේ ප්‍රමුඛතාවය. මේ රටේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් අපි හදලා දෙනවා. ඒකටත් අපි ප්‍රමුඛතාවයක් හැටියට ඒක වෙන් කරගෙන ඒ කටයුතු යෙදෙනවා. අලි මිනිස් ගැටුම සඳහා අපි කටයුතු කරනවා. ඉතින් එවෙන් ඒ ආකාරයට අපේ ප්‍රමුඛතාවයන් අපි පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ පැහැදිලි ප්‍රමුඛතාවයන් වලට තමයි අපි කටයුතු කරගෙන යන්නේ. සමහර විට ඉදිරි කාලයේදී තව අවුරුදු 5කින් එහෙම නැත්නම් අවුරුදු 10කින් අපි සමහර කාලයකට ඒ ඔබතුමාගේ කියන යෝජනා ක්‍රමත් අපි සමාකරට කරන්න බැරි නැහැ. ඉතින් ඒ වෙලාව වෙනකොට අපි ඒ தත්ත්වය සලකලා බලලා අපේ ශක්තිය බලලා අපිට තියෙන ණය ප්‍රමාණයද අපිට තියෙන අපේ සම්පත්ද කියලා අපි හොයලා බලලා අපිට ඒවත් යොමු වෙන්න බැරි නැහැ. ඒ නිසා මට දැන් හරියටම කියන්න බෑ ඔබතුමාට ඒකට උත්තරයක්. අපි ඒව අතහැරලා දාලා නැහැ. ඉදිරියේදී සමහර කරලා කරන්න පුළුවන් බවත් මම මතක කරලා දෙනවා.
Thank you. Public Business Appropriation 2021 Bill Committee. Parliament revolves itself into a committee. Ministry of Highways, Head 117, State Ministry of Rural Roads and Other Infrastructure, Head 435, Ministry of Transports, Head 114 and 306, State Ministry of Vehicle Regulation, Bus Transport Services and Train Compartments and Motor Car Industry, Heads 436 and 307. Consideration from 10 a.m. to 12:30 p.m. and from 1 p.m. to 5 p.m.
Honorable Kabir Hashim to move the cut.
Honorable Lakshman Kiriyalda.
Garu Kathanayakathuwen 2021 visarjana panath ketupatei karaka sabha අවස්ථාවේදී අද දින 2012 වෙනි මාසයේ 8 වෙනි අඟහරුවාදා විවාදයට ගැරෙන අමාත්‍යංශය හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 114 435 114 306 436 304 දන වැය ශීෂන්ගේ සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වේදම් හා මූලධන වේදම් රුපියල් 10 කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. කබීර් විකාස්තාත්.
ගරු සභාපතිතුමනි, බොහොම ස්තුතියි. මම මගේ කතාවට යන්න පෙර මං නිවාඩ් කබ්‍රාල් ඇමතුමා දිගටම කියනවා මේ මිලියන ඩොලර් මිලියන 6600 ගැන පොඩි ළමෙක් වගේ ඒකමයි කියාගෙන යන්නේ. මංගාව තියෙනවා මේ පොත නිවාඩ් කබ්‍රාල් මැතුමාට මම තැපැල් කරලා යවන්නම්. මේකේ තියෙන අපේ කාලේ කරපු ව්‍යාපෘති ටික for 15 billion dollars we have projects which we have started signed contracted out of that 2.2 billion we have disbursed during our period, and it is very clear, World Bank projects, ADB projects, JICA projects, COICA projects, every project is in this. And we also had to pay a huge amount of loans. What Mahinda Rajapaksa government had taken, Neunati Varayaval, Guanyananati Guantotupulaval, Eva Gema Kalaval with a cricket kridangana, Sammantrana Shalaval, a Koti Ganaka Naya, Gewanda Une, Apata,
Honorable Kabrali leaving. Kabral, Niyojyamathuma, Katagalla.
That's not a point of order, Honorable Lakshman Kinella.
Yeah, he should answer.
Yeah, please continue, Honorable Minister. Please
yeah,
continue.
Yeah.
Honorable Member, please continue.
Oh.
Honorable Opposition Whip.
Vipakshe Pradhana Sangidayakathuma, Ethuma Kiyenawa. අජිතමත් කප්පාල් මෙතුම කතා කරන පස්සේ මෙතුමයි කතාව අහගෙන ඉන්නෝ. එතුම උත්තර දුන්නේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නකට. මොන ලෝකෙද කියලා දින්නේ එතන ඉන්න ඕනේ කියලා.
Thank you.
ඔබතුම වයර් මාර්ග කරලා උදේ පාන්න.
කබීර් කෂියම්.
ගරු සභාපතිතුමනි, ප්‍රසන්න ඇමතුමාට කියන්නම් මේ මහා බැංකුව ගැන කතා කරනකොට අර Perpetual Treasury එකට ලයිසන් එක දෙන්න කිව්වේ කබ්‍රාල් මහත්තයා. Perpetual Treasury එකේ අධ්‍යක්ෂකවරිය කබ්‍රාල්ගේ අක්කද කොහෙද? ඉතින් මේ අපෙන් අහන්න එපා, ඔය මිනිහගෙන් අහගන්න. අපෙන් අහන්න එන්න නැතුව ඇත්ත හොරු කොහෙද කියලා දැන්වත් හොයාගන්න. සභාපතිතුමනි, මට ලොකු සතුටක් අද මේ මහමාර්ග අමාත්‍යංශයේ විවාදයට සම්බන්ධ වෙන්න. වෙන මොකුත් නෙවෙයි, ඒ ඇමතිවරයා මගේ හොඳ මිත්‍රයෙක්. මම ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මැතිතුමා මොනවා කිව්වත් මං හිතනවා දක්ෂයි. අපේ පැත්තේ ඉන්නකොටත් දක්ෂයි, ඒ පැත්තේ ඉන්නකොටත් දක්ෂයි. ඒක මං කියන්න ඕනේ. ඒ දක්ෂ ඇමතුමාට බරපතල වගකීමක් බාර දීලා තියෙනවා. මොකද මේ අමාත්‍යංශය ඉතාම වැදගත්. මම එහෙම කියන්නේ ගරු ඇමතුමනි, ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. අපේ විපක්ෂ නායකතුමා හරියට කිව්වා, ප්‍රවාහනය මහමාර්ග රටේ ආර්ථික සංවර්ධනයට කොච්චර දායක වෙනවද කියලා. ඒක එතුමා ලස්සනට කිව්වා. ඒක උදාහරණයක් හැටියට ගත්තම ගරු ඇමතුමනි, කොළඹ නගරයට දවසකට ඇස්ටිමේන්තු කරුම 110,000 ජනගහනයක් එක දවසකට ඇතුළත් වෙනවා. ඒ වගේම වාහන ප්‍රමාණය දවසකට කොළඹ නගරයකට 103,000 වාහන ඇතුළත් වෙනවා. දැන් වැඩිත් ඇති. මේ වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන දාහනය වීම සහ කාලේ අපතේ යෑම නිසා දවසකට අපේ රටට පාඩුව කෝටි 100යි. එතකොට වසරකට පාඩුව හැදුවා නම් කෝටි 36,500යි. මේක බරපතල පාඩුවක්. ඒ නිසාම තමයි අපේ රජය බලයට ආපු ගමන් 2015 අපි ඕම අමාරුවෙන් මේ කොළඹ නගරය තුළ තියෙන තදබදය අඩු කරන්න, රටට වෙන මේ පාඩුව නතර කරන්න අපි ලොකු ආයෝජනයක් කරා. අපි පළමුවෙන්ම නව කැලණි පාලම කිලෝමීටර් 2.5 කුළුණ මත හදන නව කැලණි පාලම මිලියන 40,000ක් වැය කරලා අපි ඒක ආයෝජනය කරලා ඒකේ වැඩ ආරම්භ කරා. දැන් කොළඹ ඇතුළට එනකොට ඔබතුමන්ලා දකිනවා විශාල වැඩක් වෙනවා. ඒක සිද්ධ වුණේ අපි 2016 ලක්ෂ්මන් කිරියල් ඇමතුමායි කාලේ මුල්ගල් තියලා වැඩ ආරම්භ කරා. ඒ වගේම OCH3 පිටතට වටරවුම් පාර කඩවත කෙරවල පිටිය කොටස කිලෝමීටර් 9.5ක් වන්දිතික ගෙවලා සම්පූර්ණ කරලා ඒ පාර අපි විවෘත කරා. ඒක කෙලින්ම මත්තල සිට කෙලින්ම කටුනායක ගුවන්තොටුපළට දැන් යන්න පුළුවන් අධිවේගී මාර්ගය හරහා අපි ඒක ක්‍රියාත්මක කරලා ඉවර කරා. ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය චෛත්‍ය හරහා කුළුණු මත ඉන්දිකරන අධිවේගී මාර්ගය ගාල්මෝදර පිටිය දක්වාම අපි මුල්ගල් තියලා කොන්ත්‍රාත් එක අවෝඩ් කරලා වැඩ ආරම්භ කරලා තියෙනවා කිලෝමීටර් 5.5ක්. ඒ වගේම අපිට බැරි වුණේ ඔරුගොඩවත්ත රාජගිරිය අධිවේගී මාර්ගය ආරම්භ කරන්න හැබැයි අපි ලංසු කැඳවීම් කරලා තියෙනවා එමත්තුමා ඒක හොඳටම දන්නවා. අපි ඒ ටික හදලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා අපේ වැඩ ටික අපි හරියට කරා. ගරු එමත්තුමනි මම හිතන්නේ මේක ඉතා වැදගත් අමාත්‍යංශයක් ඔබතුමාට ඒ ලොකු වගකීම කරන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි ලංකාවේ මාර්ග පද්ධතිය ගත්තාම මාර්ග ප්‍රමාණය ගත්තම මහමාර්ග යටතේ තියෙනවා කිලෝමීටර් 12,496ක්. පළාත් සභාව යටතේ තියෙනවා කිලෝමීටර් 34,000ක්. ග්‍රාමීය මාර්ග තියෙනවා කිලෝමීටර් 75,000ක්. ඔක්කොම ගත්තම කිලෝමීටර් 12,200ක් විතර කිලෝමීටර් 122,000ක් තියෙනවා ලංකාව පුරාම. ඔබතුමන්ලගේ ආණ්ඩු අනුව ඔබතුමන්ලගේ කාල පරිච්ඡේදයේ ලංකාවේ තියෙන පාරවල් ඔක්කොම කාපට් කරන්න යනවා කිලෝමීටර් 100,000ක ව්‍යාපෘතිය යටතේ. බලමු කරන හැටි. හැබැයි ඒක ප්‍රශ්න කීපයක් මතුවෙනවා. දැන් මෙතන ඉන්නවා අපේ නිමල් ලංසගරු ඇමතිතුමා. එතුමාට තමයි ග්‍රාමීය මාර්ග පද්ධතිය භාරව තියෙන්නේ. කියන්නේ කිලෝමීටර් 75,000ම තියෙන්නේ ලංසා ඇමතිතුමාට. එතකොට පළාත් සභා පාරවල් අයින් කෙරුවාම කිලෝමීටර් 35,000 ජොන්ස්ටන් ඇමතිතුමාට ඉතුරු වෙන්නේ RDA පාරවල් ටික සහ අධිවේගී මාර්ග විතරයි. දැන් මේ වගේ දක්ෂ ඇමතිවරයෙකුට මේකේ වගකීම මහමාර්ග අමාත්‍යංශයට දෙන්න ඕනේ. හැබැයි මේක කඩලා එහාට මෙහාට දීලා තියෙන්නේ. මම දැක්කා ළඟදී ගරු ඇමතිතුමනි, ගරු සභාපතිතුමනි, කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන් තියෙනවා. ඒ තීන්දුව තමයි අධිවේගී මාර්ග ටික ඔබගේ අමාත්‍යංශයෙන් අයින් කරලා මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා යටතේ කොම්පනියක් හදන්න යනවා කියලා. මේක මොන විහිළුවක්ද? මේ අමාත්‍යංශයේ ජොන්ස්ටන් ඇමතිතුමා වගේ කෙනෙක් ඉද්දි මම ඔබතුමා ඉන්න නිසා කියන්නේ. ඒ වගේම දක්ෂ ලේකම්වරයෙක් ඉන්නවා, ප්‍රේමසිරි මහතා, ඉතාම දක්ෂ ලේකම්වරයෙක්. අපි එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඇත්ත කතා කරන්න ඕනේ. හැබැයි එහෙම තියෙද්දි කොම්පනියක් හදන්න යන මහා භාණ්ඩාගාරය. මම කැමති ඇමතිතුමාගෙන් එතුමාගේ උත්තර දෙනකොට මේකට පිළිතුරක් දෙන්න. දැන් මේකට නම් මේ කොම්පනි හදන එකේ යටිපූට්ටු වැඩක් තියෙනවා කියලා මම මේ සභාවේ කියන්න කැමති. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා කැබිනට් තීන්දුව ගන්නේ මහමාර්ග අමාත්‍යංශයේ සියලුම අධිවේගී මාර්ග අයින් කර මහා භාණ්ඩාගාරයේ ලේකම් යටතේ කොම්පනියක් හදනවා කියලා කියන්නේ. හරි, මම කැමති ගරු සභාපතිතුමනි මේ කැබිනට් තීන්දුවේ ප්‍රෙස් බ්‍රීෆින් එක සභාගත කරන්න මේ සභාවට බලන්න. ඒ ප්‍රෙස් බ්‍රීෆින් එකේ තියෙනවා, ඒකේ කියන ටික තියෙනවා එහෙම් පිටින්ම. එනිසා මම විශේෂයෙන්ම කියන්න කැමති ගරු සභාපතිතුමනි, මේක කියනවා කැබිනට් කෙහෙලිය රඹුකැල ඇමතිතුමා. මම අහන්නේ මේ කොම්පනිය හදලා මේ කොම්පනියට බලය දෙනවා, මේ කොම්පනියට ඒ සියලුම අධිවේගී මාර්ග පිළිබඳව තීන්දුව ගන්න. මම ගරු ඇමතිතුමාගෙන් අහනවා, දැනට ඒ කොම්පනිය මහා භාණ්ඩාගාරයේ යටතේ හදනවා කියලා කිව්වට සිංගප්පූරුවේ කොම්පනියක් එක්ක සාකච්ඡා කරලා 49%ක කොටස් ඒ පෞද්ගලික සමාගමකට දීලා අපේ අධිවේගී මාර්ග ටික පෞද්ගලීකරණය කිරීම සඳහා පළවෙනි පියවරක් හැටියට තමයි මේ උප්පර වැටිය කරලා තියෙන්නේ කියලා මම මේ සභාවට කියනවා. මේක පට්ටපල් හොර වැඩක් කරන්නේ. මේකට අපි විරුද්ධයි ඇත්ත කියන්න. මම ප්‍රෙස් බ්‍රීෆින් එකේ කියන එක මට තේරෙනවා. කේලිය රඹුකැල ඇමතිතුමා මොකද්ද කියන්නේ ප්‍රෙස් බ්‍රීෆින් එකේ? කැබිනට් මණ්ඩලය රජයට කොම්පනියක් හදන්න නිර්දේශ කරන අතර එම කොම්පනියට ආදායම් උපයවීමේ බලය ලැබෙනවා. විශේෂයෙන්ම රජයට අයිති වාණිජ වශයෙන් ඉහළම වටිනාකම ඇති රාජ්‍ය ඉඩම් අවුරුදු 30කට බදු දීම හරහා රජයට මුදල් සොයාගත හැකි කියලා කෙහෙලිය රඹුකැල ඇමතිතුමාම කියනවා. එතකොට මෙහි ඉඩම් ටික බදු දෙන්න පුළුවන්. ඒකෙන් උපය ගන්න මුදල් උපය ගන්න පුළුවන් අධිවේගී මාර්ග හදන්න කියලා කියන්නේ මොකද්ද? මේකේ කියන්නේ මේ තියෙන්නේ මරදාන දුම්රියට අයිති ඉඩම් ටික, බේරේක වටේ තියෙන අක්කර 100ක ඉඩම් ටික, ඒ වගේම මැනින් මාකට් එකේ ඉඩම් ටික, මේ UDA එකට අයිති ඉඩම් ටික අරගෙන මේක අවුරුදු 30ක බදු දෙනවා කියලා කියනවා. මං ආන්නේ මේ බදු දෙන්නේ කාටද?
රාජ්‍ය වතු සංස්ථාවේ තමුන්නාසේගේ ඥාතීන්ට තමුන්නාසේ ලබා
දුන්නා.
එතකොට මේ ඥාතීන්ට දෙන එක හොඳයි, චීනුන්ට දෙනවට වඩා. ඔහල මේක දෙන්නේ චීනුන්ට. අයියෝ, ලැජ්ජ නැති කතාවල් කියන්නේ. මම අහන්නේ ගරු ඇමතිතුමනි, මම අහන්නේ ඇමතිතුමනි, ඔබතුමාගෙන් අහනවා මේ ඉඩම් අක්කර අවුරුදු 30කට බදු දෙන්න සැලසුම් කරලා තියෙන්නේ අපේ රාජ්‍ය ඉඩම් ටික විදේශ සමාගම් වලට නෙවෙයිද? එතකොට මේක පෞද්ගලීකරණයේ පළවෙනි පියවරක් නෙවෙයිද? මෙච්චර කාලයක් මේ සභාවට මේ රටට ඇවිල්ලා පත්තපල් බොරුනේ කිව්වේ. දැන් අද මිනිසුන්ට තේරෙනවා මේකේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතුමාට, ප්‍රේමසිරි ලේකම්තුමාට මම හිතනවා තව මාසයක් දෙකක් යනකොට අමාත්‍යංශයේ අධිවේගී මාර්ග ටිකක් ගත්තම ඔබතුමාට ඉතුරු වෙන්නේ බෝකු ටික හදන්න විතරයි. මට කනගාටුයි කියන්න. මම පුදුම වෙන්නේ නැහැ. මම පුදුම වෙන්නේ නැහැ. මොකද පීබී ජයසුන්දර මැතිතුමා තමයි මේ අමාත්‍යංශයේ තීන්දුව තීරණ ගන්නේ. ඔබට තීන්දුව තීරණ ගන්න බෑ. ඊයේ බන්දුල ගුණවන්ත මැතිතුමාට ඉවසන්න බැරුව අන්තිමට ඇවිල්ලා කිව්ව කතාව. මේ නිවාඩ් කබ්‍රාල්ලා වගේ අය, මේ මොකද වියත්මක කණ්ඩායම වගේ අය අද ඒගොල්ලෝ තමයි මේකේ තීන්දුව තීරණ ගන්න. ඉතින් මට කියන්න කැමති මේ අවස්ථාවේදී ඔබතුමා මේ ගැන මේ සභාවට වාර්තා කරන්න හදන කොම්පනිය සහ මේ ඉඩම් බදු දෙන ක්‍රමය, කාටද මේ ඉඩම් බදු දෙන්නේ, මොන පදනමෙන්ද මේ රාජ්‍ය ඉඩම් බදු දෙන්නේ කියන එක විශේෂයෙන්ම කියන්න. ගරු සභාපතිතුමනි, 2015 අපි මේ අමාත්‍යංශය බාර ගන්නකොට අපට ලොකු අභියෝග රැසක් තිබුණා. එකක් කලින් ආණ්ඩුව පාරවල් සෑදීම සඳහා යම් පියවරක් අරන් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ ප්‍රේමසිරි මහතා ලේකම්වරයා හැටියට සෑහෙන පාරවල් ප්‍රමාණයක් හදලා තිබ්බා. නෑ කියන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ මානුෂික පැත්ත බැලුවේ නෑ. මේ ආණ්ඩුව 2005 සිට 2015 දක්වා වැඩ කරන ක්‍රමය දිහා බැලුවම අපි බලයට ආවට පසුව අපට සිද්ධ වුණා ඉඩම් කට්ටි 17,100කට අපිට මුදල් වන්දි ගෙවන්න. අපෙන් අහනවා මොකද්ද සල්ලි අරගෙන කරේ කියලා. තමන් පෞගිය කාලේ වන්දි නෝගෙවපු වන්දි විශාල ප්‍රමාණයක් අපට ගෙවන්න සිද්ධ වුණා. අපි කෝටි 8,500ක් වන්දි මුදල් ඇටියට මේ කාල පරිච්ඡේදය තුළ ගෙවන්න කටයුතු කරා. ඒකෙන් කෝටි 3,500ක්ම මහින්ද රාජපක්ෂ මහත්තගේ කාලේ බලෙන් ඉඩම් ගත්ත වන්දි නොගෙවපු වන්දි කෝටි 3,500ක්ම අපි අපේ ආණ්ඩු කාලය තුළ ගෙවලා සම්පූර්ණ කරා. මම උදාහරණයක් ගන්නම්. ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතුමා දන්නවා ඇති සූර්යවැව 800 පාර සති ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකතුමා දිගටම මේ ගැන අපිට කතා කරා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඒ ඉඩම් පවරේන පාර පළල් කරුවට එහෙ පවුල් හිමියන්ට තඹ සතයක් වන්දි ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ 2019 මම අමාත්‍යවරයා හැටියට පවුල් 561කට රුපියල් මිලියන 450ක් ගෙව්වා. ඒ රුපියල් මිලියන 450වත් තමුන්නාන්සලාට ගෙවන්න බැරි වුණා. ලැජ්ජයි කියන්න. හැබැයි අපි එක ගෙවලා දැම්මා. කෑගල්ල බයිපාස් එක 2012-13 හැදුවේ තඹ සතේක වන්දි ගෙව්වේ නැහැ. ඒ බයිපාස් එකේ කෑගල්ලේ වන්දි ටික ගෙව්වේ මම. බුලත්කොහුපිටිය නගරේ වන්දි 2012-13 කඩාපු නගරේ තඹ සතයක් ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ මම. ධර්ණියගල නගරේ කඩාපු ගොඩනැගිලි වලට තඹ සතයක් ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ අපේ ආණ්ඩුව යටතේ. කරවනැල්ල රුවන්වැල්ල වන්දි ටික ගෙව්වේ අපි. එතකොට තඹ සතයක් තමුන්නාන්සලා ගෙව්වේ නැහැ. හැබැයි මම විශේෂයෙන්ම කියන්න කැමති ඒ රජය යටතේ ඒ කාල පරිච්ඡේදය තුළ ඔබතුමන්ලා බලෙන් ගිහිල්ලා මිලිටරි එක යවලා පොලිසිය යවලා මැරයෝ යවලා රාත්‍රියේ මිනිස්සු ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් මහපාරට බස්සලා ඉඩම් පවරගත්ත. අදත් ඒක කරනවා. පරණ විදියටම කරනවා. මිනිස්සුගේ ඉඩම් අල්ලනවා. හැබැයි ඒ දවස්වල නගරවල් විශාල ප්‍රමාණයක බලෙන් මිනිස්සු එළියට දැම්ම. නගරවල් 21ක මිනිස්සුන්ව මැරයෝ යවලා පාරට බැස්සෙව්වා. මං ඒ නගරවල් ටික කියන්නම් වන්දි නෝගෙවපු. ගලපිටමඩ, තල්දුව, දෙහිඕවිට, ඇඹිලිපිටිය, කුරුවිට, කහවත්ත, කිරියල්ල, ඇහැලියගොඩ, රඹුක්කන, ගොඩකවෙල, කුණියාපිටිය, ඔබගේ දිස්ත්‍රික්කේ, මැල්සිරිපුර, පොල්ගහවෙල, ඉබ්බාගමුව, මුල්ලතීවු, මාන්කුලම්, කිලිනෝච්චි, කාතංකුඩි, ඕත්තමාවාඩි, වාලච්චේනේ, ඒරාවූර්, පාදෙනිය, තල්දුව, ගලිගමුව, රුවන්වැල්ල, කරවනැල්ල, රත්නපුර. තඹ සතයක් මේ මිනිසුන්ට ගෙව්වේ නැහැ. මේ මිනිසුන්ව මහපාරට බැස්සෙව්වා. හැබැයි අපට ඒ වන්දි ටික ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසා ගරු ඇමතුමනි, මම තමුන්නාන්සලට කියන්න ඕනේ අපි එහෙම කරේ නැහැ. එහෙම වැඩ කරේ නැහැ. පළමුවෙන්ම දකුණු අධිවේගී මාර්ගය ඒ දිගුව ආරම්භ කරන්න කලින් සතිත් ප්‍රේමදාස මැතිතුමා අපෙන් පොරොන්දුවක් ගත්ත වන්දි ටික පළමුවෙන්ම ගෙවන්න කියලා. වැඩ ආරම්භ කරනවත් එක්කම සියලුම වන්දි දකුණු අධිවේගී මාර්ග දිගුව සම්පූර්ණ කරනකොට වන්දි ගෙවලා අපි හමාර කරා. ඒ වගේම CP1 එක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසේ 100%ක්ම අපි වන්දි ගෙවලා ඉවරයි. වැඩ ආරම්භ කරලා නැහැ. වැඩ දැන් ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි වන්දි ටික ගෙවලා ඉවරයි. මධ්‍ය මධිවේගී මාර්ගයේ දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම වන්දිගේ වෙලා ඉවරයි. මධ්‍ය මධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස තාම ඔයාලා ටෙන්ඩරේ දීලාවත් නැහැ. හැබැයි අපි වන්දිගේ වෙලා ඉවරයි. 185ක් ඒක වන්දිගේ වෙලා ඉවරයි. අපි එහෙම තමයි කරේ. OCH3 පිටටද වටරවුම් පාර තුන්වැනි කොටස සියලුම වන්දිගේ වෙලා හමාර කරා. එතකොට අපෙන් අහනවා අපි සල්ලි වලින් මොකද්ද කරේ කියලා. තමුන්නාන්සලා වගේ කැලෑවේ අපි ක්‍රිකට් ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා ගුවන් තොටු පොළවල් ඕන නැති තැන්වල ගැහුවේ නැහැ. මිනිස්සුන්ට ඒ ගෙවීම් ටික හරියට කරා. ගරු සභාපතිතුමනි, රීලොකේෂන් නැවත පදිංචි කිරීමේ වන්දි රේට් එක අපි වැඩි කරලා දුන්නා. රුපියල් 1,50,000 ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ එක කොටසකට දුන්නේ. අපි 1,05,000 වැඩි කරා. 3,50,000 දෙන එක 1,07,50,000 වැඩි කරා. 1,05,000 දෙන එක 1,10,000 අපි වැඩි කරා. මෙහෙම තමයි අපි වැඩ කරේ. ගරු සභාපතිතුමනි, මම ඊළඟට මේ ඇමතුමාගෙන් අහන්න ඕනේ තව ප්‍රශ්නයක්. මේ ඇමතුමා මං දැක්ක ආණ්ඩුව දිගටම කියන ඇමතුමා කිව්වද මන් දන්නේ රුවන්පුර අධිවේගී මාර්ගය හෙටන් ඉදා හදනවා කියලා. දැන් තලතාතුකෝල්ල මන්ත්‍රීතුමිය මහලඟ ඉන්නවා. දැන් ඇත්ත තත්ත්වය මේක හදනවද නැද්ද කියලා හැමෝම අහනවලු. රුවන්පුර හදන්නේ කොහෙද කියලා මං අහන්න කැමති. දැන් ඔබතුමන්ලගේ මේ කතාවේ අයවැය කතාවේ 27 පිටුවේ තියෙනවා රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අදීරය ලෙස ඉංගිරිය කහතුඩුව කොටස නිමකර ජාතික අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කරනවා. මේක පට්ටබල් බොරුවක්නේ. මේ අයවැය කියන කතාව කොහොමද කරන්න කියලා මං අහන්නම්. මට ආරංචි දැන් රුවන්පුර එකට මුල්ගල් තියන්න උත්සවයක් තියන්න සංවිධානය වෙනවා කියලා. රුවන්පුර අධිවේගී මාර්ගය හදන්න තවම ඉඩම් බිම් අඟලක්වත් මැනලවත් නැහැ. ඒවා මැනලා ඒවා තක්සේරු කරලා ඔවා පවරලා වන්දි ගෙවලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. ඒවා මනින්න හරි තීරණ කරලා නැහැ. කොහෙද මේක මුල්ගල් තියලා හදන්න යන්නේ? එතකොට මේකට එහෙනම් ඉඩම් ටික පවර ගන්නවා නම් ඇමතිතුමා මේ අධිවේගී මාර්ගය හදනවා කියලා තිබ්බනම් ඒ වන්දි ගෙවීම සඳහා මුදල් මේ අයවැයෙන් වෙන් කරලා තියෙන්න ඕනේ. ඔබතුමා මට කියන්න මේ අයවැයෙන් රුවන්පුර අධිවේගී මාර්ගයට රුපියල් කීයක්ද වෙන් කරලා තියෙන්නේ? මට කියන්න බලන්න. 213 පිටුවේද කොහෙද අර ෂෙඩියුල් එකේ තියෙනවා 30 මිලියන් රුපියල් මිලියන 30යි වෙන්
කරලා
මොකද්ද ඔයාලට හදන්න පුළුවන්නේ? හදන්න පුළුවන්ද? මොකද්ද හදන්නේ? ඒ 30 මිලියන් දාලා තියෙන්නේ ව්‍යාපෘති කාර්යාලයට. To run the office. Right. To run the office. හරිද? To run the office. පට්ටපල් බොරුවනේ. ඉතින් රුවන්පුර හදන්න බෑ. ඔබතුමාටත් බෝලේ බස්සනවා මේගොල්ලෝ. පව්. මේක තමයි අර පීවී ජයසුන්දර මහත්තයා දැන් කොම්පනියක් ගහනවා එහෙ. ඔබතුමාව නිකන් ඇමති හැටියට නෝන්ඩි කරනවා. මට දුකයි මේක කියන්න. හැබැයි නෑ මේක ඇත්ත. ගරු ඇමතුමනි, ඔබතුමාට ඒ බලය තියෙන්න ඕනේ. රුවන්පුර හදන්න බෑ. ඔබතුමාට අධිවේගී මාර්ග ඔබතුමාගේ අතෙන් යනවා. ඉතින් මේක රටටම කරන බොරුවක් කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමති. ගරු සභාපතිතුමනි, මම එනිසා විශේෂයෙන්ම කියන්න ඕනේ රාජපක්ෂවරු වැඩෝ කියලා කියනවා. හැබැයි මම කියන්නම් ඒගොල්ලන්ගේ වැඩවල හැටි. අධිවේගී මාර්ග පද්ධතිය හදාපු ඒවා බැලුවම කියන්න පුළුවන් වැඩ කරලා තියෙනවද නැද්ද කියලා. මොකද මම මේක කියන්නේ මම දැක්ක ළඟදී පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒක ඊට පස්සේ තමයි මමත් දන්නේ. 2002 තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ දකුණු අධිවේගී මාර්ගයට පළමුවෙන්ම මුල්ගල් තියලා උත්සවාකාරව වැඩ ආරම්භ කරන්නේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 11ක මුදලක් වෙන් කරලා දකුණු අධිවේගී මාර්ගයේ දාන්ත කරුණාතිලක ඇමතුමන්ලා තමයි ගියේ ඒ උත්සවයට. අර පැත්තේ ඉන්න ඇමතිවරේ අතාවුල්ලා තමයි ඒ උත්සවයට ගියේ. හැබැයි ඒකේ වැදගත්ම දේ සභාපතිතුමා මොකද දන්නවද? මම ආදරය කරපු, මම ගරු කරපු දිවංගත රිචඩ් පතිරණ ඇමතිතුමා, ඒ පැත්තේ හිටපු පතාක යෝධකේ රිචඩ් පතිරණ ඇමතිතුමාගේ වචනවලින්ම මේක එතුමා කියනවා. ඒ කතාවේ තියෙනවා මේ දකුණු අධිවේගී මාර්ගයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දැන් මේ රජයේ යටතේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ සහයෝගය මත සම්පූර්ණ මුදල හොයාගෙන අද වැඩ ආරම්භ කිරීම පිළිබඳව මාගේ පූර්ණ ආශිර්වාදය ලබා දෙනවා කියලා රිචඩ් පතිරණ ඇමතිතුමා එදා කියනවා. එතකොට මේකෙන් සහතික වෙනවා මේකත් හැදුවේ පටන් ගත්තේ අපි කියන එක. හරි, කමක් නැහැ. ඒක ඔබතුමන්ගේ account එකට දාගන්නකෝ. කමක් නැහැ, ඔබතුමන්ගේ account එකට දාගන්න. මොකද නැත්නම් account එකේ මොකුත් නැහැ නේ. ඒක දාගන්න. හරිද? මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ අධිවේගී මාර්ග පද්ධතිය ගත්තම අවුරුදු 11කට හදලා තියෙන්නේ කිලෝමීටර් 176යි. මහ ලොකු කයිවාරුව. එච්චරයි හදලා තියෙන්නේ. දකුණු අධිවේගී මාර්ගය ඔගලා ගන්නකො කමන්නේ. කිලෝමීටර් 131යි. OCH 1 කිලෝමීටර් 11යි. OCH 2 කිලෝමීටර් 8.9යි. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කිලෝමීටර් 25යි. එකතු කරුවම කිලෝමීටර් 176යි. හරි. හැබැයි අපි අවුරුදු 4 මාර්ග භාගය ආණ්ඩුවක් තියාගෙන අපි අවුරුදු 4 මාර්ග කිලෝමීටර් 153ක් අපි සම්පූර්ණ කරා. දකුණු අධිවේගී මාර්ගයේ දීර්ඝ කිරීම කිලෝමීටර් 96.6යි. OCH 3 කිලෝමීටර් 9.6යි. මධ්‍යම අධිවේගී මාර්ගය කිලෝමීටර් දෙවනි කොටස කිලෝමීටර් 39යි. ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය චෛත්‍ය දක්වා අපේ කුළුණු මත හදන අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.5යි. නවකල්නි පාලම කිලෝමීටර් 2.5යි. කිලෝමීටර් 153යි. CP 1 ඒ කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසත් අපි අනුමත කරලා පළවෙනි ඇඩ්වාන්ස් එක ගෙවුවා. ඒකත් එකතු කරා නම් කිලෝමීටර් 36 37 කිලෝමීටර් 190ක් අපි හදලා තියෙන අපේ කාලය තුල. ඒ වගේම සියලුම කොටස් වලට ඔයාලා හදන්න යන ඒවටත් වන්දි ටික අපි ගෙවලා හමාරයි. ඒ නිසා තමයි අපි ගත්ත මුදල් අපි හරියට භාවිතා කරා කියන එක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. අපි ඒව නාස්ති කරේ නැහැ. අපේ සංවර්ධනේ අධිවේගී මාර්ගවල විතරක් සීමා කරේ නැහැ. පළාත් සභා සහ ග්‍රාමීය මාර්ග ඒකාබද්ධ ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන පළවෙනි කොටසට පළාත් 5කට රුපියල් බිලියන 150ක් වෙන් කරා. පාරවල් 741ක් කිලෝමීටර් 3530ක් අපි දකුණු පළාත, මධ්‍යම පළාත, උතුරු මැද පළාත, වායඹ පළාත, සබරගමුව පළාත සහ කළුතර දිස්ත්‍රික්කයේ අපි නිමා කරා. අපි කොන්ත්‍රාත් 43ක් ලබා දුන්නා. ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන දෙවැනි කොටසේ පළාත් 4ක ඌව නැගෙනහිර උතුරු බස්නාහිර පළාතේ බිලියන 167ක් වෙන් කරලා කිලෝමීටර් 3404ක් දැන් වැඩ කරගෙන යනවා. ග්‍රාමීය මාර්ග වැඩසටහන ගත්තම 2015 දින 100 මම අමාත්‍යවරයා හැටියට ලක්ෂ 200 ගානේ ආසනයකට වෙන් කරා. 2016 17 18 කිරියල ඇමතිතුමා අවුරුද්දකට ලක්ෂ 600 ගානේ වෙන් කරා. 2019 මම අමාත්‍යවරයා හැටියට ලක්ෂ 800ක් ආසනයකට වෙන් කරා. ඒට අමතරව ආගමික සිද්ධාස්ථානවලට පිවිසුම් මාර්ගවලට විශේෂ ව්‍යාපෘති හරහා ග්‍රාමීය පාලම්වලට අපි විශාල මුදලක් වෙන් කරලා අපි විශාල වැඩ කොටසක් කරා. එනිසා ගරු සභාපතිතුමනි, අපි කිලෝමීටර් ලක්ෂයක් කරනවා කියලා බොරු කයිවාරු ගැව්වේ නැහැ. අපි කිලෝමීටර් 20000ක් අපේ කාල පරිච්ඡේදය තුල කෙරුවා. මම අභියෝග කරනවා කිලෝමීටර් 5000ක් කරලා පෙන්වන්න. මේ පට්ටපල් බොරු කරන්නේ. මේ අධිවේගී මාර්ග ටික පෞද්ගලීකරණය කරන්නට දැන් ප්ලෑන් කරනවා. දැන් බලන ඔය ටික කරන්න රුවන්පුර සම්පූර්ණ බොරුවක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට බොරුවෙන්ම තමයි මේක කරකෙන්නේ. අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි, මම ඇමතුමාගෙන් අහන්න කැමති, ගරු ඇමතුමනි, මම ඔබතුමාගෙන් අහන්න කැමති කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා 2019 මම අමාත්‍යවරයා හැටියට ප්‍රතිපාදන මම වෙන් කර පාරවල් 89කට විශේෂ
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ හොඳ ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ කිටපු මන්ත්‍රීවරේ ෆැකනිල් ගහලා ඇවිල්ලා
ගරු සභාපතිමනි, ඇමතුමාගෙන් මම අහන්න මැති කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා 2019 මම අමාත්‍යවරයා හැටියට ප්‍රතිපාදන වෙන් කර පාරවල් 89කට රන්මාවත් යටතේ මුදල් වෙන් කරා. අපේ දිස්ත්‍රික්කයේ තියෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ RDA එකේ ඉංජිනේරු මහතාගෙන් දිස්ත්‍රික් සභාපතිතුමිය ඒ පාරවල් ගැන තොරතුරු විමසද්දී ප්‍රධාන ඉංජිනේරු මහතා අපේ ගිවිසු මත්සංකර අත්තිවාරම් මුදලක් ගෙවපු එම පාරවල් 89ක ලයිස්තුව යවලා තියෙනවා. මම ඒක සභාගත කරන්න කැමති ගරු ඇමතුමනි. ඒ පාරවල් වල භාගයක් වැඩ කරලා තියෙනවා, ABC දාලා තියෙනවා, භාගයක් මුදල් ගෙවලා නැහැ, භාගයක් නතර කරලා තියෙනවා මැදාරියේ. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ වැඩ ටික ක්‍රියාත්මක කිරීම සඳහා කවදාද මුදල් වෙන් කරන්නේ. මොකද ඒක ගම්මුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒක ඔබතුමා සානුකම්පිකව බලවලා ඒකේ මුදල් වෙන් කරලා තිබුණා, මුණල් අනුමත කළ වෙන් කරලා තිබයි, ඒ ටික ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ කරලා දෙන්න දෙස මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you.